මීළඟට ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක්.
ගරු සභාපතිතුමනි, අප ඉතාම සතුටට පත්වෙනවා අද මේ උත්තරීතර සභාව මං හිතන්නේ මේ පාර්ලිමේන්තු වාරයේ සාකච්ඡා කරනු ලබන ඉතාම වැදගත්ම යෝජනාව අද සාකච්ඡා කරනු ලබන්නේ. ඒ යෝජනාවට අදහස් කීපයක් එකතු කරන්න ලැබීම ගැන ඉතාම සතුටට පත්වෙනවා. අපි විශ්වාස කරන විදිහට ලාංකීය ප්‍රබුද්ධ සමාජය දැකපු සිහිනයක් තමයි එක පැත්තකින් අද මේ යථාර්ථයක් බවට පත්වෙන්නේ. ලාංකීය සමාජය මේ විගණන පනත නැමැති දරුවා උපදවා ගන්න, බිහි කරගන්න කාලාන්තරයක් තිස්සේ විලිරුදාවෙන් පෙළුණා. හැබැයි ගරු සභාපතිතුමනි, ඒ විලිරුදාවෙන් පෙළිලා අද අපි බිහි කරගනු ලබන්නේ අඩුබරති දරුවෙක් කියන එකයි අපේ විශ්වාසය. කොහොම වුණත් අපේ රටට මේ විගණන පනතක් නිර්මාණය කළා. වඩා විධිමත් විගණනයකට රාජ්‍ය සම්පත්, බදු ගෙවන ජනතාවගේ මුදල් සම්පත් ලක් කිරීමට මේ ගත්ත ප්‍රයත්නයට අපි හිසනම ආචාර කරනවා. විශේෂයෙන්ම ඒ වෙනුවෙන් කැපවුණු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හිටපු විගණකාධිපතිවරුන්ටත්, ඒ වගේම වර්තමාන විගණකාධිපති ගාමිණී විජයසිංහ මැතිතුමාටත්, ඒ වෙනුවෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මේ වෙනුවෙන් මේ සටනේ නියැලී සිටි විගණකාධිපතිවරුන්ගේ වෘත්තීය සමිතිවලට, බහුජන ව්‍යාපාරවලට, ඒ උවමනාව පෙරදරිව කටයුතු කරපු විගණන පනත වහා ගෙනේම වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් කටයුතු කරපු සියලුම දේශපාලන ව්‍යාපාරවලට, බහුජන ව්‍යාපාරවලටත් මං හිතනවා අපේ එක පැත්තකින් බදු ගෙවන පුරවැසියෙක් හැටියට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට පමණක් නෙවෙයි, බදු ගෙවන පුරවැසියෙක් හැටියට අපේ ආචාර්ය හිමි වෙන්න ඕනයි කියලයි මා විශ්වාස කරන්නේ. කර්මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ විගණන පනත සාකච්ඡා කරන වෙලාවේ කරුණු කීපයක් පමණක් අපට ලැබී තිබෙන කෙටි වෙලාවේදී අපි ඉදිරිපත් කරන්න කැමති. පළමුවෙන්ම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ විගණන පනත අඩුපාඩු සහිත අඩුබරදි දරුවෙක් වුණත් මෙයින් අපට තිබෙන වැදගත්ම වාසිය තමයි ඒ අන් කවරක්වත් නෙවෙයි ස්වාධීන විගණන සේවා කොමිසමක් ස්ථාපිත වීම. මේක අප ලැබූ මහා ජයග්‍රහණයක්. ජාතියක් හැටියට, රටක් හැටියට, සමාජයක් හැටියට විගණන සේවා කොමිසමක් ස්ථාපිත වීම අප ලැබූ මහා ජයග්‍රහණයක් හැටියට අපි සලකනවා. එයින් බිහිවන මේ අඩු බරති දරුවාට මේ උත්තරීතර සභාවට තියෙන දැන් මේ දරුවාගේ කකුල් ඇද වෙන්න පුළුවන්, අත් ඇද වෙන්න පුළුවන්, අස්පෙනීම දුර්වල වෙන්න පුළුවන්, නහය මුක්කම් වෙලා තියෙන්න පුළුවන්, කන් ඇකිලිලා තියෙන්න පුළුවන්. ඒවා කෙලින් කරලා හදලා වඩලා මස් පුරවල ගන්න එක තමයි මේ උත්තරීතර සභාවේ කාර්ය හැටියට අපි විශ්වාස කරන්නේ. මස් පුරවන්න ඕන තැන් තියෙනවා. දැන් බලන්න, දැන් මේ විගණන බලතේ තමුන්නාසලා ගෙනල්ලා තියෙන සංශෝධන වලින් අපි දන්නේ මොනවට ගෙනවද කියලා. දැන් ව්‍යවස්ථාපිත ආයතනවල, සංස්ථාපිත ආයතනවල කලමනා කරන විගණන කමිටුවක්, ඔඩිටර් මැනේජ්මන්ට් කමිටි එකක් තියෙනවා. ඒක තිබිය යුතුයි. හැබැයි දැන් මේ පනතෙන් යෝජනා කරලා තිබෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ ඔඩිටර් මැනේජ්මන්ට් කමිටි එක වාර්තාව විගණකාධිපතිවරයාට ලබා දිය යුතුයි කියලා. හැබැයි සංශෝධනය ඒක ගලවලා ඒක ඕනේ නැහැ කියනවා. කවුද ඒක කළේ? ඇයි ඒක කළේ? අපි දන්නවා සංස්ථාපිත ආයතනවල ඔඩිටර් මැනේජ්මන්ට් නැත්නම් අභ්‍යන්තර විගණන කළ කටයුතු කරන්නේ. සංස්ථාපිත ආයතනවල සභාපතිවරුන්ගේ උවමනාවන් අනුව ඔහුට පුළුවන් ඒක අක්‍රීය කරන්නත් පුළුවන්, සක්‍රීය කරන්නත් පුළුවන්. ඔඩිටර් මැනේජ්මන්ට් විගණන හා කළමනා කරන කමිටුව අක්‍රීය කරන්නත් පුළුවන්, සක්‍රීය කරන්නත් පුළුවන්, එන්න නැතුව ඉන්නත් පුළුවන්, එන්න පුළුවන්, එන්නත් පුළුවන්. හැබැයි ඒක වළකිනවා අභ්‍යන්තර වාර්තා විගණක වාර්තාව අභ්‍යන්තර විගණක වාර්තාව විගණකාධිපතිවර දෙපාර්තමේන්තු විගණකාධිපතිවරයාට ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ පනතේ තියෙන ප්‍රතිපාදන ගලවන්න නැතුව තියෙනවා නම් සංශෝධනේ ආන් එතකොට ආයතනවල ඔඩිට් ඇන් මැනේජ්මන්ට් විගණක හා කළමනාකරණ කමිටුව ක්‍රියාත්මක වෙනවා සහ අභ්‍යන්තර විගණකල බැඳී ඉන්නවා ඒ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අනුදැනුම උපදෙස් මඟ පෙන්වීම මත බලපෑම යටතේ මේ ආයතනය විගණන කළමනාකරණය කරන්න. ඒ නිසා මේකේ එක සිද්ධ වෙන්නේ නැහැ සංශෝධනෙන් ගලවලා තියෙනවා. අපි දන්නේ කවුද ගැලෙව්වේ කියලා. පනතේ තියෙනවා මේක ගලවලා තියෙනවා. කෙටුම්පතේ තියෙනවා සංශෝධනෙන් තමුනාසල ඉදිරිපත් කරලා තියෙන සංශෝධන වලින් ගලවලා තියෙනවා. ඊළඟට ඇතම් ආයතන විශේෂයෙන්ම රජයට පවරාගත් ආයතන සා නීති මත ස්ථාපිත කරපු ආයතන වල ඔඩිට් ඇන් මැනේජ්මන්ට් කමිටුවක් විගණන හා කළමනාකරණ කමිටුවක් අනවශ්‍යයි කියලා මේකේ තියෙනවා. කවුදන්නේ ඒක කළේ? මොකට කළාද දන්නේ නැහැ. පේලි ගලවලා තියෙන්නේ කාගේ වුණාවට? වහම අපි කියන යෝජනා කරන කරු විදේජාස රාජපක්ෂ අපේ අමාත්‍යතුමා ඉන්නවා. ඔබතුමාට අපි යෝජනා කරනවා පුළුවන් නම් ඒ රජයට පවරාගත් ආයතන නීති මගින් ස්ථාපිත කළ ආයතන ඒවත් ඔඩිට් ඇන් මැනේජ්මන්ට් කමිටිය එක පවත්වන්න ඉඩ දෙන්න. ඔව් මගේ වෙලාව පොඩි වෙලාවක් තියෙනවා.
ඔබතුමනි, ඒ පිළිබඳව මේ සභාව ඉදිරිපත් වෙච්ච කරුණ අපි සරකා බැලුවා. ඔබතුමා කියන්නේ අර 8 සහ 9
පිළිවෙල 8 සහ 9 ඔව්
ඒ ඒ ඒක අපි නිවැරදි කරනවා මේ ගරු සභාපතිතුමනි. ඒක ඊට ඇතුළත් කරනවා.
හොඳයි, බොහොම සුදු. ඒ වගේම මම නැවතත් ඔබතුමා මම දන්නවා ඔබතුමා මේ පිළිබඳ හොයලා බලනවා කියලා. මම නැවත ඉදිරිපත් කරනවා අභ්‍යන්තර විගණකගේ වාර්තා. ඒකත් ගලවලා තියෙන්නේ. පනතේ තියෙනවා සංශෝධනෙන් අයින් කරලා තියෙනවා. විගණකාධිපතිට ඉදිරිපත් කිරීම නවත්තලා තියෙනවා සංශෝධන වලින්. ඒකත් ඉදිරිපත් කරා. ඒ එම ඒ තතරමයි අභ්‍යන්තර විගණක වාර්තා 40 වෙනි වගන්තිය. ඒකත් පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. මේකේ ලේ එතකොට මේකේ මස් ටික හොඳට පිරෙනවා ගරු විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමනි. ඒ වගේම මම විශේෂ අවධානයක් යොමු කරන්න කැමතියි. දැන් ගරු විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමාත් මෙතන ඉන්න නිසා එතුමා උගත් රාජ්‍ය නීතිඥයෙක් වන නිසා දැන් අපේ රටේ විගණනේ මේ පනතෙන්වත් ආවරණය වෙච්ච නැති ප්‍රදේ ආවරණය වෙන්න වෙච්ච නැති ප්‍රදේශයක් පිළිබඳ මගේ අවධානය යොමු කරන්න. දැන් අර මුලාසනාර රූඩ මන්ත්‍රීතුමනි අපි කවුරුත් දන්නවා කෘෂිකර්ම අමාත්‍යංශයට රාජගිරිය ජයසිංහ ගොඩනැගිල්ල බද්දට ගත්තා. ඒ බද්දට ගැනීමේ ක්‍රියාවලියේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව කියනවා ඉතා පැහැදිලිව විගණකාධිපතිවරයා කියනවා ගණන් දීමේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරී අමතර අමාත්‍යංශ ලේකම්වරයා අමතලා මේ ගනුදෙනුව විචක්ෂණශීලී නෑ. දැන් මොකෝ වෙන්නේ? විගණකාධිපතිවර දෙපාර්තමේන්තුවේ කියනවා විගණකාධිපතිවරයා කියනවා ඔබට රජමල්වත්ත ප්‍රදේශයේ අක්කරේක පමණ මගේ මතකය ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි ඉඩමක් තිබේ. එම ඉඩමේ ඔබට ගොඩනැගිල්ලක් තැනිය හැක. එසේ තනා දැනීමට පුළුවන්කම තිබියදී මේ අධික මිල ගණනකට ජයසිංහ ගොඩනැගිල්ල ගන්න එපා. ඒ විචක්ෂණශීලී ගනුදෙනුවක් නොවේ. දැන් මොකෝ වෙන්නේ? විගණකාධිපතිවරයාට ඇවුම් කන් දීලා ගනුදෙනුව නවත්වනවද? නවත්වන්නේ නැහැ. ඊට පස්සේ ඒක නවත්වුවට පස්සේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ඒකට නඩු යනවද? යන්නත් බෑ. කෝටි ගාණක් රුපියල් 2 කෝටි 20 ලක්ෂයක් මාසෙට ගෙව ගෙවා ඉන්නවා. තාම ගෙව ගෙවා ඉන්නවා. දැන් මේ විගණන පනතනුත් මේක මේ පනතනුත් ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි ජාතික විගණන පනතනුත් මේකට උත්තරයක් නැහැ. විජේදාස රාජපක්ෂ ඇමතුමනි යෝජනා කරන්නේ අස්සය ගියාට පස්සේ ගිය විදිය හොයන්න තමයි වෙලා තියෙන්නේ. වෙන්න කලින් විචක්ෂණශීලී නෑ මේ ගනුදෙනුව කිය කියා ඉන්න කියලා තීද්දි අඩු ගානේ ගනුදෙනුව නවත්ත ගන්න බැරුණා. බදු ගෙවන ජනතාවගේ මුදල් කෝටි ගණනින් කෘෂිකර්ම අමාත්‍යංශය නාස්ති කළා. හරිනම් ඒ ගණන් දීමේ නිලධාරියා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වග කියන්න ඕනේ. අධිභාර පණවන්න ඕනේ. පළවෙනි අධිභාරය විගණකාධිපති කියා තිබිද්දි විචක්ෂණශීලී ගනුදෙනුවක් නෙමෙයි. මේ ගොඩනැගිල්ල ගන්න එපා. මේක වර්ගඩියකට ගෙවන මුදල වැඩි. තමන්ට ඉඩමක් තියෙනවා. ඒ ඉඩම ගොඩනැගිලා හදන්න පුළුවන්. රුපියල් බිලියන ගණනින් විනාශ කරන්න එපා කියලා කියද්දිත් ගොඩනැගිලා ගන්නවා. අරගෙන බදුකමන ජනතාවගේ අරමුදල් සහගහන විදියට සහගහන අපරාධයක් කරනවා. තාම ඒකට උත්තරයක් නැහැ. එහෙනම් මම යෝජනා කරනවා මේ විකර්ණ පළතද සම්මත වුණාට පස්සේ පළවෙනි අධිභාර ගවන්න ඕන පුද්ගලයා අපි දන්නේ ජනාධිපතිතුමා ඒ ලේකම්තුමා පත් කළා තියෙන්නේ. ජනාධිපතිතුමා තමයි ප්‍රධාන ගණන් දිමේ නිලධාරීන්ට අධිභාර පැනවීමේ වගකීම පැවරලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපති වරයා ඔහුට මේ අධිභාරය පනවයිද කියලා පැනෙව්වොත් පැනවිය යුතුයි කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. පැනවිය යුතුයි. බදුගෙවන ජනතාවගේ මුදල් තුන් වේල කන්න විදිහක් නැතුව මිනිස්සු හිඟමන්ට පත් වෙලා ඉන්නවා. බේත් නැතුව දරුවෝ ඉස්පිරිතාල ඇඳන් උඩ වැවුල වැවුල ඉන්නවා. ඒ නිසා මේ අද මේ අහිංසක දරුවෝ ඉන්නවා පොතපත පෑන පැන්සල ගන්න බැරුව වැසිකිළියක් නැති ඉස්කෝල තියෙන රට. 450,000 ඉස්කෝලේ ආයුතු වයසේ දරුවන්ගෙන් ඉස්කෝලේ නොවන රට. ඒ රටේ තමයි මහජන මුදල් කාබාසිනිය කරන්නේ. මේ විගණන පළත පූර්වාද මේ විගණන පළත ආදර්ශයක් දෙන්න ඒ කෘෂිකර්ම අමාත්‍යංශයේ මහජනතා අරමුදල් වලට වගකිය යුතු ගණන් දීමේ නිලධාරියට අධිභාර පනවලා තමුන්නාන්සලා මේකේ ක්‍රියාකාරීත්වයේ සමාරම්භක පියවර තියන්න කියලා අපි මේ වෙලාව යෝජනා කරනවා. ඒ වගේම ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් කවුද දන්නේ මේ මේකේ දඩයක් පනවනවනේ. රුපියල් ලක්ෂයක මේක කතා කරන්නේ නැති මන්ත්‍රීවරු කීප දෙනෙක් දැන් රුපියල් ලක්ෂයක දඩයක් පනවලා තියෙනවා. හැබැයි රුපියල් ලක්ෂය විජේදාස රාජපක්ෂ ඇමතිතුමනි රුපියල් ලක්ෂය දඩේ 5000ට අඩු කරන ඔබතුමා එකඟයිද? 5000ට අඩු කිරීමට එකඟයිද? අනේ රුපියල් මේ නඩු කටයුත්තට මහේත්‍රාත් අධිකරණේ නඩුවක් දාන්නම මේ නඩුවෙන් දඩයක් පැනවීම දඩයක් ගැසීම දක්වා නඩු ක්‍රියාවලිය නඩුකාරය එන්න රුපියල් ලක්ෂ 3-4ක් වියදම් වෙනවා රාජ්‍ය මුදල් බදු ගෙවන ජනතාවගේ මුදල්. හැබැයි ගහන්න රුපියල් 5000ක දඩයක් ගහන්න රුපියල් 5000ක දඩයක් මොකද ඒක යුක්තිසහගත භාවය? ඒකද විගන්නේ අපිට ඕන විගන්නේ? ඒකද අපිට ඕන විගන්නේ නූතන විගන්නේ? ඒකද? ඒක නෙවෙයි විජේසාර රාජපක්ෂම ගරු අමාත්‍යතුමනි. ඔබතුමා මම හිතනවා මේක පිළිබඳව බැලෑරුම කල්පනා කරන්න ඇති. ඔබතුමාට කරන්න දෙයක් නැතුව ඇති. කාගේ ඌමනාවටද? කොයි තක්කඩියද මේක වැළැක්වේ? රුපියල් ලක්ෂයකින් ගැලවෙ කොයි තක්කඩියද කියලා අපි අහනවා. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේක ප්‍රගතිශීලී යෝජනාවක්. ඒ ප්‍රගතිශීලීකම තියෙන වෙන මොකක්වත් නෙවෙයි. මේ විකර්ණ සේවා කොමිසමක් පිහිටවන එක ප්‍රගතිශීලී. මේ ලාංකීය සමාජයේ විලිරුදාවෙන් පෙළිලා මේ බිහිකරන දරුවා අඩුබරති දරුවෙක්. ඒ අඩුබරති දරුවා හරියට ඒ දරුවාගේ කකුල් ටික කකුල් පාද කෙලින් කරලා අත්පා හදලා නහය මුක්කම ඇරලා කම්පැති කෙලින් කරලා ගැනීම මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ හෙට දවසේ වගකීමක්. ඒ වගකීම අපි හැමෝම ඉෂ්ට කරමු. ඒ වගකීම ඉෂ්ට කරලා මේ රටේ බදු ගෙවන ජනතාවගේ අරමුදල් අර පිරිමැස්මෙන් නාස්තියෙන් දූෂණයෙන් වංචාවෙන් තොරව පවත්වාගෙන යාමට රටට වග කියන ජනතාවට වග කියන ජනතාවගේ සම්පත් ආරක්ෂා කරන ඒ සම්පත් කාබාසිනිය කරන තරාතිරම නොබලා කවුරුණත් ඒවාට විරුද්ධව නිසි නීති ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ශක්තිමත් විගණනකරණයක් මේ රට හඳුනා දීමේ කාර්යයට මේ පාර්ලිමේන්තුව දායක වෙමු, නායකත්වය දෙමු. ඒ වෙනුවෙන් මේ ගෙන ආපු යෝජනාව ගෙනෙන්න වෙනුවෙන් කැපවුණු සියලුම දෙනාට අපේ ආචාර්ය හිසනම පුද කරමින් අපි නවතුනවා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. බොහොම ස්තුතියි.
මේ ළඟට මයන්ත දිසානායක ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක්
තියෙනවා. ගරු මුලාසන මන්ත්‍රීතුමනි, අවස්ථාව දීම පිළිබඳ මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ පනතට විරුද්ධව රජයේ නිලධාරීන් ඒ වගේම දූෂණයට සහ වංචාවට කැමති දේශපාලනඥයෝ මේ පනතට විරුද්ධ වුණා. මුලින්ම මම මතක් කරන්න කැමති මුල්ලාසන මන්ත්‍රීතුමනි, 1994 එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙනුත් උත්සාහ කරා මේ පනත අරන් එන්න. ඒ වගේම අපේ නායක වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තුමා 2002 උත්සාහ කරා මේ වගේ පනතක් පාර්ලිමේන්තුවට ඇවිත් සම්මත කරා ගන්න. නමුත් 2002 2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් පස්සේ කිසිම රාජ්‍ය නායකයෙක් නායකයෙක් අගමැති කෙනෙක් මේ වගේ පනතක් ගේන්න උත්සාහයක් දරුවේ නැහැ. අද කල් ගියත් අවුරුදු තුනක් යහපාලන ආණ්ඩුව ගියන් පස්සේ වුණත් මේ පනත රනිල් වික්‍රමසිංහ මහත්තුමා ඉදිරිපත් කළා තියෙන්නේ. මේ ගැන අපි කාරක සභා අවස්ථාවලදීත් අපි සාකච්ඡා කරා. අපි අහපු ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම විග්‍රහාධිපතිවරයාගෙන් අපි අහපු ප්‍රශ්නයක් තමයි මේ පනත හරහා ඔබතුමා බලාපොරොත්තු වෙන අධිෂ්ඨාන කරන දේවල් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක. එතුමා අපිට පැවසුවේ ආරම්භයක් හැටියට මේ පනත හොඳයි. පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නායකයන් එකතු වෙලා මේ පනත සම්මත කරන්න ඕනේ. එතකොට තමයි ભેදයකින් නැතුව මේ පනත සම්මත කරාම මේ පනත විශේෂ වටිනාකමක් ජනතාවට ආණ්ඩුවටත් රටේ අනාගතයටත් ලැබෙන්නේ. මම මේ අවස්ථාවේදී මතක් කරනවා අපේ ආණ්ඩුව ආවෙන් පස්සේ 2015 දී 19 වෙනි සංශෝධනය අපි ඉදිරිපත් කරා. තොරතුරු දැනගැනීමේ පනත අපි ඉදිරිපත් කරා. කාරක සභා ක්‍රමය අපි හඳුනා දුන්නා. ඒ කාරක සභා ක්‍රමය අද බොහොම සාර්ථක අන්දමින් මේ පාර්ලිමේන්තුව තුළ කටයුතු කරනවා. ඒ කාරක සභාවල සභාපති ධූරත්වය විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට අපි ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත හරහා මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තුමාගේ ගැන අනාගතයේදී කතා කරනකොට එතුමාගේ ලෙගසිය ගැන කතා කරනකොට ඇත්තෙන්ම අපේ මිනිස්සු මේ රටේ ජනතාව එතුමාට ස්තුතිවන්ත වෙයි. මේ වගේ පනතක් නැවතවරක් මේ පාර්ලිමේන්තුවේ හඳුන්වා දීම පිළිබඳව. ඒ වගේම මං මේ සභාවට දැනුවත් කරන්න අවශ්‍යයි 2018 සෙප්තැම්බර් මාසේ 17 වෙනිදා ඉඳන් ඊවැල් කලම්බෝ කියලා විශේෂ සම්මන්ත්‍රණයක් අපි පවත්වනවා. ඒ සම්මන්ත්‍රණයේදී රටවල් 100කට පමණ මන්ත්‍රීවරු ලංකාවට එනවා. ඒ සම්මන්ත්‍රණයට ඉස්සරහා දැන් සති දෙකකට විතර පමණ කලින් කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගත්තා හැම අමාත්‍යාංශයකම ඉවැලියුේෂන් පිළිබඳව යම්කිසි නිලධාරියෙක් පත් කළා ඒ වැඩ කටයුතු කරන්න අවශ්‍යයි කියන එක. ඒකත් මේ සභාවට මම මතක් කරලා දෙනවා. ඒ වගේම තිරසාර සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් මම මේ සභාවට ඉතා කෙටියෙන් දැනු දෙන්න කැමතියි. මොකද ඒකත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තුමාගේ නායකත්වයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මම හිතන්නේ මේ රජයේ අපි හැමෝම දන්නවා දේශපාලන පක්ෂ හැටියට යම්කිසි කාලයක ආණ්ඩුවක් අපි කරනවා. අනිත් කාලවල විපක්ෂයේ ඉන්නවා. හැබැයි රටට ඉතුරු වෙන අනිවාර්යයෙන්ම රටේ අනාගතය වෙනුවෙන් ඉතුරු වෙන සම්මත පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත පනත් මේ අවුරුදු තුනහමාර තුළ එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවෙන් තමයි කරලා තියෙන්නේ කියන එක මේ සභාවට මතක් කරමින් මට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මගේ සම්පූර්ණ කතාව ඔබතුමාගේ අවසරයෙන් මම ඉල්ලනවා සභාගත කරන්න. ඒ අවසරය තිල්ලමින් බොහොම ස්තුති කියමින් මම අන්තරනවා.
සුති මිලඟට ගරු තිලංග සුමතිපාල මන්තුමා.
මෙම විගණන පන්ත පිළිබඳව වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම ගැන මම සන්තෝෂයි. ප්‍රථමයෙන්ම කාලය මදි නිසා එතන විජේදාස රාජපක්ෂ මහත්මයා තුමත් නිසා මෙහි යම් යම් සංශෝධන මේ කමිටි අවස්ථාවේ නැත්නම් කමිටි ස්ටේජ් එකේ සංශෝධන කරන්න බැරි නිසා ඔබතුමාට ඔබතුමාගේ අවධානය යොමු කරන්න පුළුවන් වුණොත් හොඳයි කියලා හිතනවා. එහි යම් යම් කරුණුවලදී ප්‍රථමයෙන්ම මේ ගේනීම පිළිබඳව අපි රටක් හැටියට සන්තෝෂ වෙන්න ඕනේ. මොකද මීට අවුරුදු එකමාරකට විතර කලින් විග්‍රහාධිපතිතුමාම මාධ්‍ය සාකච්ඡා කියලා කිව්වා දැන් අවස්ථා 22ක මේ සංශෝධන කරා තාම මේක ආවේ නැහැ. එතුමාට නියෝජ්‍ය විග්‍රහාධිපතිවරුන් 15 දෙනෙක් පත් කරන්න ඕනේ එක්කෙනයි ඉන්නේ. හරි අමාරුවේ මේ කාර්යය කරන්නේ. මොකද මේක ස්වාධීන කොමිසමක් හැදුනට පස්සේ මෙම පනත නැතුව ක්‍රියාත්මක කිරීමේ අතිබිච්ච බාධාව. නිසා ප්‍රමාද වී හෝ හොඳ වැඩක් රටට කිරීම ගැන අපි හැමෝම සන්තෝෂ වෙන්න ඕනේ. නමුත් මේ සම්පූර්ණ වෙච්ච විගණන පනතක් කියලා අපිට දැනට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කෙසේ වෙතත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නෑෂනල් ආයතනය විසින් විග්‍රහ කරලා තියෙන නිසාත් ඒ වාර්තාව ඇති යම් යම් යෝජනා ඔබතුමාට ලැබිලා ඇති. ඒවා සියල්ල වගේ සංශෝධන වෙනවා නම් හොඳයි. නමුත් ඒකේ කාරණු කිහිපයකදී 74 A7 හතර වගන්තියේ තියෙන යෝජනාවේදී අර විගණාධිපතිවරයා අනුමැතිය මත එම විෂය පිළිබඳ මනා දැනුමක් ඇති තැනැත්තුකු නම් කිරිය හැකි කියන තැන අපි හිතනවා ඒකේ ඔහුගේ අනුදැනුම ඇතුව තමයි වෙනස් වෙන්න ඕනේ. ඒක සංශෝධනය වෙන්න ඕනේ කියලා මම ඔබතුමාට මගේ කතාවට වෙලා මදි නිසා ඒ වார்த்தාව පුළුවන් නම් අද හැන්දෑවට ඉස්සෙල්ලා මේ යෝජනා නැවත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අවස්ථා තිබොත් ගරු ඇතුමනි ඒ වෙනස්කම් කරන්න. ඒ වගේම 23:10 වගන්තියේ තියෙනවා මේ පනතේ හතරවෙනි කොටසේ කාර්ය සඳහා විගණනය කරන ලබන අස්තිත්‍ය ප්‍රධාන ගණන් දීමේ නිලධාරයා විසින් වෙනත් යම් ලිඛිත නීතියකට පටහැනිව සිදු කරන ගනුදෙනුවකදී වංචාව නොසලකීමත්ව සාවාද්‍ය පරිහරණයක් වූ දූෂණය හේතුවෙන් යම් යනාදී වශයෙන් විගණනය සේවා කොමිසම සභාව විසින් 19 වගන්තියේ 3E උපවගන්තිය දක්වා ඇති මුදල් විගණනය කරනු ලැබූ අස්තිත්‍ය ප්‍රධාන ගණන් දීමේ නිලධාරයා අය කරනු ලැබිය යුතුය. ඒකෙත් සංශෝධනයක් බලාපොරොත්තු වෙනවා. උතුමාට ඒ විගණාධිපතිතුමා ඒ එතනදී කටයුතු කිරීමේ හැකියාවක් නැති වෙන නිසා එතුමා නැතිව එය සහභාගී කරගත යුතුයි කියන එක. ඒ වගේම 23:10 එතුමාගේ තියෙනවා 20 වගන්තිය යටතේ එකතු උන්නතාවයේ හෝ පාඩුවට වගකීම් තැන්තක භාවිතා කළ හැකි අවභාවිතා ක්‍රමය වගන්තිය යටතේ ඒ සම්පූර්ණ ඉවත් වී සංශෝධනයක් අපි බලාපොරොත්තු වෙනවා. මේකත් මම උතුමාට ඉදිරිපත් කරනවා. එය 26:1 වගන්තියේ තියෙනවා ඔහු 23:10 වගන්තිය යටතේ කාර්යයක් සහභාගී නොවී නිදහස් වූ විට පැමිණ සිටින සමාජිකින් අතරින් තෝරා ගන්න ලැබෙන සමාජික විෂය රැස්වීමට මුලසුන් දැරිය යුතු කියලා. මේ සංශෝධන අපිට කාර්යක සභා අවස්ථාවක් නැති නිසා ඒ වගේම මෙහි නැවතත් කියනවා 42(1)(a) සිංහල හා ඉංග්‍රීසි අනුවාද දැකීම යටින් ඉරියඳ තියෙනවා මෙතන මාක් කළා. ඒකේ විගණාධිපතිවරයා හෝ ඔහු විසින් බලය පවරන ලැබෙන යම් තැනැත්තුක ඉදිරියේ පෙනී සිටීමට අපොහොසත් ඔහු ප්‍රතික්ෂේප කිරීමෙන් කියන කරුණ අදාළ නොවේ. ඒකට අපි කියන්නේ එය සාමාන්‍යයෙන් කෙනෙක්ට තමන්ට එන්න බැරි නම් යම්කිසි කෙනෙක් ඉදිරිපත් කිරීමේ අයිතියක් තියෙන්න ඕන. එතකොට ඔහු අපොහොසත් වෙන කෙනෙක් කියන එක තියෙන නමුත් ඔහු ප්‍රතික්ෂේප කරොත් එන්න බෑ කියලා. එතකොට මේ පරීක්ෂණය පවත්වා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ කාරණා එකතු වෙන්න ඕනේ. ඒ වගේම යම්කිසි කෙනෙක්ට නීති උපදෙස් දීමේ තමන්ට නීතිඥයෙක් ගන්න හරි බැරි නම් අර ලීගල් ඒඩ් හරි මොන හරි කෙනෙක්ට ඒ නීතිමය අවස්ථාවක් තියෙන්න ඕනේ ඔහුට නියෝජනය කරන්න. දැන් මෙවැනි කරුණු කිහිපයක් තමයි සංශෝධන වලින් බලාපොරොත්තු වෙන්නේ. නමුත් මම හිතනවා ඔබතුමා මේ පැය කිහිපය තුළ ඒ අවශ්‍ය සංශෝධන වලට අවධානය යොමු කරයි කියලා. ඒ කෙසේ වෙතත් ජනාධිපතිතුමාගේ පැත්තෙන් බැලුවොත් අපිට මෙහි ප්‍රමාද වීමෙන් පේන දේ තමයි රජයේ ආයතනවල රාජ ආයතනවල ප්‍රධාන මුදල් කල්පනා ප්‍රධානයෙන්ම චීෆ් එකවුන්ටිං ඔෆිසර් සෙක්‍රටරි ද මිනිස්ට්‍රි. So he is responsible. Therefore, his responsibility relies on not only for the action of the directives, the viability of the project, financial input of the project, and the sustainability of the project, and to make sure the money is spent are professionally properly invested into. Right now, we see by bringing this act together, the Auditor General will be that much stronger. But the Auditor General is a person who is responsible for the Parliament. By bringing this act, what we are doing is simply we are strengthening our parliament, which is something which we have to applaud. But the fact remains, these changes we are bringing in through a commission. The at the end of the day, this is a post audit. What the governments are doing, the Auditor General is doing a post audit. What is lacking here is the audit to be done during or before the approval of the audit. That is why we want an audit committee in the parliament. Parliament e ayavaya naththam apita ayavaya kamutuwak naththam audit committee ak apita parliament e ayavaya kamutuwak naha. Etukota parliament e anumatha karapu deyak thamai adala amaathyansha walin mudal waya karanne karu hemathum. Waya karapu widi adupadukam sielu de adikshane kirime hakiyawu ape igenathutumata sadikaranada karyalayata thiyena department. නමුත් අපිට දැන්ට මේකත් සමග ඔබතුමාලාට හැකි ඉක්මනට අපිට මේ අයවැය සම්මත කරන්න කලින් අයවැය කාර්යාලය පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන් තිබිය යුතුයි ඒ ස්වාධීන විය යුතුයි. අපි අනුමත කිරීමට කලින් අපේ අයවැය අපේ මන්ත්‍රීවරුන් සියලු දෙනාට දැනගැනීමේ අයිතියක් තියෙනවා. දැනගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. අයවැයක් සම්මත කරන්න කලින් ඒ අදාළ අමාත්‍යංශයෙන් වෙන් කරලාද මුදල් අදාළ අමාත්‍යංශ වෙන් කරන මුදල් මොන ව්‍යාපෘතිය සඳහා මොන කරුණු සඳහාද වෙන් කරන්නේ කියලා. ඒ නිසා මේ බජට් ඔෆිස් එකක් නැතුව අපිට බජට් කමිටි ඔෆිස් එකක් ස්ථීරව අපේ පාර්ලිමේන්තුව හදන්න නැතුව ඒ බජට් ඔෆිස් එක කියන එක ලෝකේ දිනු වෙච්ච හුඟක් රටවල් වල දැන් හදලා ඉවරයි. සමහර රටවල් වලට ඒක අපහවුස් එකයි ලෝ හවුස් එකයි තියෙන නිසා එයාට අයවැය නැත්නම් බජට් ඔෆිස් එක ඉතාම සාර්ථකව ස්වාධීනව කරගෙන ගිහිල්ලා ඒ මුදල් වෙන් කිරීම පාර්ලිමේන්තුව දැනුවත් කරාට පස්සේ තමයි අපිට අපේ අයවැයට වාර්තාවට පස්සේ බජට් ඔෆිස් එක ආවට එකකින් වාර්තාවට පස්සේ තමයි අනුමත කරන්නේ. එහෙම දෙයක් නොකර අපිට අමාරුයි අපේ විගණනාධිපතිතුමාට සංසන්දනාත්මකව බලන්න මේ මුදල් වෙන් කරේ මොන හේතුව මතද. දැන් සංසන්දනාත්මකව බලන්න වෙන්නේ අදාළ දෙපාර්තමේන්තුවේ අමාත්‍යංශයෙන් දෙන වාර්තාවල් මත. ඒතර ඒ වාර්තාවල
මහින්ද දිසානායක
මන්ත්‍රී මන්ත්‍රමණී ආව බාධා කරනව නෙවෙයි. හැබැයි පාර්ලිමේන්තු බජට් ඔෆිස් එකේ පිටුවීමේ පනතත් අපි ඉක්මනට ඉදිරිපත් කරනවා. ඒක ගරු අගමැතිතුමාගේ සම්පූර්ණ සහයෝගය අනුව තමයි ඒක වෙන්නේ. ඒ ගැනත් අපි කතා කරා කාර්කසභා රැසීම වලටත් ඒ වගේම අඩුපක්ෂයේ
අගමැතිතුමා වෙනුවෙන් ඔබතුමා කතා කරන්න තීන්දුව කිරීම ගැන මම බොහොම සන්තෝෂ වෙනවා දිසානායක මැතිතුමනි. කෙසේ වෙතත් ඔබ මේ ඒ ඒ අයවැය අපි මේක සාර්ථක කරගන්න නම් මේ මේකේ මොකද්ද මූලධර්මය කියලා දැන් අපි අමාත්‍යංශයට මුදල් වෙන් කරනවා. වෙන් කරලා අපි අනුමත කරනවා. ඒක විගණනය කරනවා. විගණනාධිපතිතුමාට ශක්තියක් වෙනවා මේ අපේ අයවැය නැත්නම් බජට් ඔෆිස් එක ඉක්මනට ශක්ති. ඒ අයවැය බජට් ඔෆිස් එකට නිලධාරීන් ගැනීම අනිවාර්යයෙන්ම ස්වාධීන විය යුතුයි. ඒ අය කිසිසේත්ම අග්‍රාමාත්‍යතුමාට හෝ ජනාධිපතිතුමාට හෝ ඇමතිවරුන්ට ඍජුව වග කියන කණ්ඩායමක් නොවිය යුතුයි. ඒ අය දැන් මේ ඒක ගේනවා නම් අපිට බෑ මේ සාමාන්‍යයෙන් අද එකවුන්ටන් කෙනෙක් රජයේ නෙමෙයි පෞද්ගලිකාංශයේ හොඳ එකවුන්ටන් කෙනෙක් ගන්න බෑ ලක්ෂ දෙකක් තුනක් පඩි ගෙවන්න නැතුව. ප්‍රධාන මුදල් නැත්නම් CFO චීෆ් ෆයිනන්ස් ඔෆිසර් වගේ කෙනෙක්ට ගන්නකොට ලක්ෂ 6ක් 7ක් පඩි ගෙවනවා පෞද්ගලිකාංශයේ. එතකොට මේ වගේ අත්දැකීම් බහුල ආයතනවල හොඳට විශ්ලේෂණයක් කරලා අපේ දැන් එක ප්‍රොජෙක්ට් එකක් අපේ එක ව්‍යාපෘතියක් රජයේ ගත්තොත් දැන් බිලියන ගණන් සල්ලි වැය කරනවා. එතකොට ඒක විශ්ලේෂණය කරන්න පුළුවන් හොඳ විගණන කණ්ඩායමක් ඉන්නනම් ඒ අයට වෙනම මුදලක් වෙන් කරලා අවංකව ඒ අයව ශක්තිමත් කරන්න. එතකොට අපි හැමෝටම ලැබෙනවා එය වාර්තාවක් මන්ත්‍රීවරුන්ට මෙච්චර මුදලක් මේ ව්‍යාපෘතියට වැය කරනවා. මේ මුදලේ මෙච්චර ප්‍රමාණයක් වැය කරන මේ හේතුව මත ඒක මෙච්චර මුදලක් අපි ණය ගන්නවා කෙටි කාලන මෙච්චර මුදල දීර්ඝ කාලන ගන්න මෙච්චර පොලියක් වෙන් වෙනවා. ඒ ගැන විශ්ලේෂණයක් ස්වාධීන ආවම ඒ ආපු ස්වාධීන වාර්තාව සංසන්දනය කිරීමේ හැකියාව තමයි ව්‍යාපෘතිය යන කාලයේදී විගණනාධිපතිතුමාගේ කාර්යය. එතකොට අන්න එතනදී රජයේ සේවය කරන ප්‍රධාන නිලධාරීන් එයා ක්‍රියාත්මක වෙච්ච විදිය. මොකද අපි හැමෝම දන්නවා සාමාන්‍ය දේශපාලඥය බැනුම් ගන්නවා. නොයෙකුත් චෝදනා ලබනවා. නමුත් ස්ථිර සේවාවේ ඉන්න රාජ්‍ය සේවකයේ අයගේ වෙන අඩුපාඩුකම් නිසා වෙන සමහරලාට හානිය සහ පාඩුව හුඟක් වැඩි. ඉතින් මේ පනතෙන් ඒක අඩු කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ඒකත් සමගාමීව සංසන්දනාත්මක වාර්තාවක් හැදීමේ හැකියාවක් මේකේ නෑ. ඉතින් මම හිතනවා ඒක විශේෂයෙන්ම අපේ අවධානය යොමු කරගන්න ඕනේ. ඒ වගේම යස්
අජිත් පෙරේර මන්තුමනි,
ගරු මන්තුමනි, ඔබතුමා සඳහන් කරපු කාරණේ ඉතාම වැදගත් එකක්. බජට් ඔෆිස් එක ඉක්මනින් හැදෙන්න ඕනේ කියන එක. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ විගණනය පිළිබඳ කාරණේදී ගණකාධිකාරීවරුන්ට පමණක් මේ විගණනය පිළිබඳව මේ කටයුතු කිරීමේ ප්‍රශ්නයක් තිබෙනවා. විෂයමූලික විශේෂඥයන් සිටින්න ඕනේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ඒ අදාළ අපි කියමු ඉංජිනේරුවන්, ඒ වගේම ආර්ථික විශේෂඥයන්. මොකද ගණකාධිකරණය එකක්, ආර්ථික විද්‍යාව තවත් එකක්. ඒ වගේම විද්‍යාත්මක විෂයන් හා සම්බන්ධව, ඒ වගේම අපි එනර්ජි ගත්තත්, එහෙම නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් ගත්තත්, එහෙම නැත්නම් විද්‍යාත්මක ගත්තත්, ඒ අනුව මේ ගරු මන්ත්‍රීතුමනි මෙතන මේ ස්වාධීනත්වය පමණක් මදි, විෂය බද්ධ විශේෂඥතාවය අවශ්‍යයි. දැන් මේ කාරණය සම්බන්ධව මම හිතන අපි හැමෝම අවධානය යොමු කරන්න ඕනේ. ඒ බජට් ඔෆිස් එකට බඳවා ගැනීමේදී මේ ගණකාධිකාරීවරුන්ට අමතරව විශේෂඥයන් ලබා ගන්න ඕනේ කියලා මම යෝජනා කරන්න කැමතියි. ඔබතුමත් ඒ මතේ ඉන්නවා කියලා අපි දන්නවා.
දැන් මම ප්‍රශ්නතු කරා. ඔබතුමාගේ අදහස හරි. නමුත් බජට් ඔෆිස් එකක් කියන එකේදී විගණන කරන්න කලින් අදාළ අමාත්‍යංශය තියෙනවා. දැන් ඕවර්සයිට් කමිටියක්, ආංශික අධීක්ෂණ කමිටුවක්. ආංශික අධීක්ෂණ කමිටුවට තමයි තාක්ෂණ නිලධාරීන් ඒ සෙසු තෙන්වලින් එන්නේ. නැතුව විගණනපතිතුමාට බෑ බස් ගැන, කාර් ගැන, ලොරි ගැන, හයිවේස් ගැන, එහෙම නැත්නම් කුඹුරු ගැන, පොහොර ගැන, මේ සියලුම අමාත්‍යංශ 40ක ඉතර දේවල් වල විශේෂඥ දැනුම තියෙන අය විගණනපතිතුමාට විගණනයට සඳහා බජට් ඔෆිස් එකට ගන්න පුළුවන් කමක් නැහැ. දැන්ටමත් 17ක් දැන් අධීක්ෂණ කමිටු තියෙනවා. එතකොට ඒ උපදේශක කමිටුවල, අධීක්ෂණ කමිටුවල ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ අදාළ ශේෂ්ඨයේ විශේෂඥ දැනුම තියෙන අය කැඳවලා ඒකේ ෆීසිබිලිටි එක, එයා ඒ වාර්තාවල් සාර්ථක කරගෙන වාර්තාවල් වලට ඒ සෙසු ආයතන වල වගකීමක් ඇති අයගෙන් ඒ නිලධාරින්ගෙන් ගන්න. ඒව රජයේ ආයතන තියෙනවා, තාක්ෂණ දැනුම තියෙන ආයතන රජයේ තියෙනවා. ඒ වාර්තාවලින් අපිට රිලයි වෙන්න, we have to rely on those professional institutes. So then we will make a small budget office without having a huge overhead. But then you can always outsource. Your point is taken. I'm not saying no to it, but whether we can afford to have 50-60 people in a budget office, or should we have a department confined to the purpose of audit, which will be stamped and we will know our inflation, we know our all the required financial indicators, we will know our yardsticks, so how to play with. So this is what is lacking now. එනේ මම මීට වඩා ඒ ගැන වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් මේ කරුණු ඔඩිට් මේක ප්‍රමාද වීමෙන් යම් යම් පුද්ගලීන් ප්‍රයෝජන ගන්න බව ඊයේ සංශෝධන කීපයක් ගෙනාවා රේගුව පිළිබඳ. ඒක හොඳයි. මොකද සමහරට ඒ රේගුවෙන් ආපු විශේෂ හැකියාව මහන්සි නායකට ගෙවපු මුදල් බෙදිලා ගිහිල්ලා තිබුණේ. හැබැයි දැන් මේකට සමගාමීව මේ ඔඩිටර් ජෙනරල් මහත්මයාට ලබා දෙන ශක්තිය සහ ඒ සහයෝගයත් එක්ක දෙන සමගාමීව සියලුම රාජ්‍ය තාන්ත්‍රික රාජ්‍ය ආයතනවල සර්කියුලර්ස් වලත්, එහෙම නැත්නම් දීලා තියෙන උපදේශමාලාවල් වලත් ගරු ඇමතුමනි යම් කිසි සංශෝධනයක් ඔබතුමාට කරන්න සිද්ධ වෙයි කියලා මම හිතනවා. මොකද මේක ක්‍රියාත්මක වෙන්න නම් වැඩමුළු තියලා දැනුවත් කරලා ඒ අයට මේකට අවයනස් ගෙනල්ලා ඒ අයට තේරුම් කරලා දෙන්න ඕනේ මේක කරන්නේ ඇයි කියලා. මොකද කීප දෙනෙක් අඩුපාඩුකම් තියෙන වංචාවට දූෂණ වලට යන නිලධාරී නැති නව් බහුතරයක්, අති බහුතරයක් රාජ්‍ය සේවකයන් හරිම අවංකයි. නමුත් ක්‍රියාපටිපාටියේදී ඒ අය ගන්න ගතානුගතික ක්‍රමවේදී නිසා එයාට පුළුවන්කමක් තියෙන එකක් නැහැ විග්‍රහ කරගන්න. මේ විඥාධිපතිතුමා බලන්න යන ප්‍රධාන මූලික කරුණු මොනවාද, දත්තයන් මොනවාද කියලා. එතකොට ඒ අමාත්‍යංශවල ව්‍යාපාරවල, එහෙම නැත්නම් ඒ අමාත්‍යංශවල තියෙන වගකීම් අනුව තමන්ගේ ඒ වෙන්වෙන් වශයෙන් තියෙන දැනුම, ඒ වගේ තාක්ෂණ අවශ්‍යතාවය වෙනස් වෙනවා. එතකොට මේ සියලු දේවල් වල අංග සම්පූර්ණ දැනුමක් ඇති විග්‍රහයක් කරන්න පුළුවන් කමක් නැහැ විගණනයට. ඒසර විගණනාධිපතිතුමා හැටියට එතුමාලගේ දෙපාර්තමේන්තුවට මේ කොමිසම, එහෙම නැත්නම් මේකෙන් විශාල වාසියක් වෙන ඇත්ත. නමුත් එය ආරම්භයක් හැටියට, හොඳ ආරම්භයක් හැටියට රටට අපිට කියන්න පුළුවන්. නමුත් මේ අපේ මුල් අදවිය. මොකද අපි විශේෂයෙන්ම රටේ ප්‍රධාන මුදල් වෙන් කිරීමේදී
පාර්ලිමේන්තුව වගකීම නිසා පාර්ලිමේන්තු තුලින් නම් අපි සල්ලි වේදම් කරන හැම දෙයක්ම ගණන් බලන්නේ වෙච්ච දේ සොයලා බලන්නේ පාර්ලිමේන්තුව නම් මේ රටේ හැම සතයක්ම රජයේ ආදායම් සොයලා බලන්නේ එතකොට කොහොමද අපි වේදම් කරේ කියලා බලන්න අපි බොහොම කැමතියි නමුත් කරන්න ඉස්සෙල්ලා අයවැයට කලින් අපිට මීට වඩා විශාල වැඩ කොටසක් කරන්න තියෙන මේ පාර්ලිමේන්තු නමුත් අපි මේ සියලු දේවල් ක්‍රියාත්මක වෙන්නේ අපේ අයවැයෙන් පස්සේ නිසා අපි අයවැය අපි සංවාදශීලී වෙනවා අපි විවාද කරනවා නමුත් ඒ විවාද කරන්නේ අදාළ අමාත්‍යාංශ රේකී අමාත්‍යාංශින් කරන ලද යෝජනා මත ඒවැ අවුරුදු 3ක අවුරුදු 5ක සැලැස්මක් මත පළමු අධියර මේක අධියර දෙක මෙහෙම වෙනවා
ඒක නිසා
යනාදී වශයෙන් අපිට පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ මම මීට වඩා වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මෙහි සංශෝධන වලට අවස්ථාවක් නැති නිසා ගරු ඇමතුමා විශේෂ විජේදාස රාජපක්ෂ ඇමතුමා මේ ගැන විශේෂ අවබෝධයක් දැනුමක් තියෙන නීතිය පිළිබඳ දන්න කෙනෙක් හැටියට එතුමාගේ විශේෂ අවධානය යොමු කරලා අපි යෝජනා කරන සංශෝධන කරුණා කළා ඔබතුමාගේ අවධානය යොමු කළ වෙනස් කරන්න කියලා ඉල්ලා සිටිමින් විශේෂයෙන්ම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට මගේ විශේෂ ස්තුතිය පුදනම් මම නිහඬනවා බොහොම ස්තුතියි
විජේදාස රාජපක්ෂ ඇමතුමා
ගරු සභාපතිතුමනි මේ අපේ ගරු තිලංග සුමතිපාල මන්ත්‍රීතුමාගේ කතාවේදී නෙවෙයි මීට පෙර බොහෝ අදහස් දක්වන අවස්ථාවලදී ගරු මැති ඇමතිවරුන්ගෙන් ආපු අදහසක් තමයි මේ විගණන කොමිෂන් සභාව හරහා රජයේ මූල්‍ය ගණදුණු පද්ධතිය සියල්ල අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි කියලා වගේ තමයි හැඟීම දුන්නේ අපේ පාර්ලිමේන්තු ක්‍රමය සකස් වෙලා තිබෙන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳව අධීක්ෂණය කිරීම අධියර තුනකින් සිද්ධ කරන්න. පළවෙනි එක තමයි මුදල් වෙන් කරනකොට අයවැය විවාදයේදී ඒ මුදල් වෙන් කිරීම පිළිබඳව පාරිදෘශ්‍යභාවයකින් යුතුව පාර්ලිමේන්තුවේ වාද විවාද කරලා තීන්දු තීරණ ගැනීම. ඊළඟට ඒ වෙන් කරන ලද මුදල් වියදම් කිරීමේ කාල පරිච්ඡේදය තුල කෙසේ වෙනවද නැද්ද කියලා සොයලා බලන ක්‍රමවේදය තමයි ඉස්සර තිබුණේ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවල් තිබුණා. දැන් ඒ වෙනුවට ආංශික කාරක සභාවක් තියෙනවා. ඊළඟට තුන්වෙනි අදියර තමයි මුදල් වියදම් කරලා ඉවර වුණාට පස්සේ ඒවා නිසි පරිදි යොදවලා තියෙනවද ඒවයි කාර්යක්ෂමතාවය පිළිබඳව සොයලා බලන්න. ඒ සඳහා තමයි මේ විගණන ක්‍රියාවලිය තිබෙන්නේ. ඒ විගණන ක්‍රියාවලිය පාර්ලිමේන්තු පාලන බලයට යටත් කරන්න තමයි අර 1860 ගණන්වල මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට හඳුන්වලා දීපු කාරක සභා ක්‍රමේ රාජ්‍ය ගිණුම් කාරක සභා ක්‍රමේ අපේ මේ පාර්ලිමේන්තු ක්‍රමයට හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ අනුව තමයි කෝප් කාරක සභාවයි රාජ්‍ය ගිණුම් කාරක සභාවයි දෙක ක්‍රියාත්මක වෙන්නේ. මේ පනතේ අවශ්‍යතාවය ගරු සභාපතිතුමනි අදයි එකක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම මේ පනත මමත් නීති කොමිෂන් සභාවේ සමාජිකයෙක් විදිහට ඉන්න කාලේ 2004 තමයි මේ පනත් කෙටුම්පත අපි සකස් කරේ. නමුත් 2004 ඉඳලා 2015 වෙනකන් ඒ පනත ඉදිරිපත් කරේ නැහැ. 2015 ඉඳලා අවුරුදු 3ක් ප්‍රමාදයි කරයි කියලා ආණ්ඩුවට චෝදනාවක් තියෙන බව අපි දන්නවා. හැබැයි සභාපතිතුමනි දේශපාලනික වමනාකටවත් ආණ්ඩුවේ වමනාකටවත් එක දවසක්වත් අපි මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම කල් දෙමුනේ නැහැ. මොකද මේක ගැටගැහිලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීත් එක්ක ඒ නිලධාරී රාජ්‍ය තන්ත්‍රයත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලන් මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා සලකා බලලා ගෙනියපු නිසා තමයි මේ වගේ ප්‍රමාදයක් සිද්ධ වුණේ. පොඩ්ඩක් ඉන්න තපර තුන්වෙනි කාරණය ගරු සභාපතිතුමනි මේ ගරු තිලංග සුමතිපාල මන්ත්‍රීතුමා යෝජනා කරා මේ බජට් ඔෆිස් එකක් අයවැය කාර්යාලය. ඇත්තටම ගරු සභාපතිතුමනි මේ යෝජනාව අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ 2007 අපි කෝප් කාරක සභාවේ මතුවෙච්ච කාරණාත් එක්ක ප්‍රී බජටරි ඩිබේට් එකක් අපි ඉල්ලුවා. ඒ කියන්නේ අයවැය යෝජනාව නෙවෙයි. අයවැය යෝජනාව ගේන්න කලින් මුදල් වෙන් කරලා පූර්ව අයවැය විවාදයක් ගන්නත් ඒ වගේම අයවැය කාර්යාලයක් ප්‍රී බජටරි මේ බජටරි ඔෆිස් එකක් හදලා ඒකේ ඩේටා බැංක් එකක් හදන්න තමයි අපි සැලසුම් කෙරුවේ. මේ සඳහා අපිට ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකින් රුපියල් මිලියන 100ක් මේ පාර්ලිමේන්තුවට ලැබුණා. ඒ රුපියල් මිලියන 100 පාර්ලිමේන්තුවට නොදී භාණ්ඩාගාරයේ ප්‍රයෝජනයට ගත්තා. එතන ඒ විදිහට තමයි ඒක 2007 ඒ සැලැස්ම නතර වුණේ. ස්තුතියි සභාපතිතුමනි.
ස්තුතියි. මීළඟට ගරු රංජන රාමනායක ඇමතුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තියෙනවා.
මුලාසන මන්ත්‍රීතුමනි මගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක දුන්නේ
නැහැ. ඊට පෙර මහින්ද දිසානායක ගරු මන්ත්‍රීතුමා මුලාසනෙට.
කරු රංජන රාමනායක මහත්මයා බොහොම සුසී මුලාසන රුඩ් මන්ත්‍රීතුමනි මම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ඉල්ලුවා ඒක ලැබුණෙත් නෑ මම ඒක ඉස්සලම එතුමකින් ඒ ප්‍රශ්නේ අහලම පටන් ගන්නම් ගරු විජේදාස රාජපක්ෂ ගරු ඇමතිතුමා සඳහන් කළා එතුමා 2004 මේ පනත ගේන්න යද්දී ඒකට ඉඩ දුන්නේ නැහැ කියලා මම දැනගන්න කැමති කවුද 2004 දී ඒ පනත ගේන්න යද්දී ඉඩ දුන්නේ නැති පාර්ශවය ගැන
ර විජදාස් රජපක්ෂ මෙතුමා
මම සදාලිකලේ ගරු සභාපතිවනි මේ 2004 වකවානුවේ අපි නීති කොමිසමේ සමාජිකය විදියට ඉන්න වකවානුවේ තමයි පනත කෙටුම්පත් කරේ ඊට පස්සේ අපි 2005 විතර වගේ වෙනකොට ඒක අවසන් කරලා ලබා දීලා තිබුණා ඒ ප්‍රශ්නේ මේ අහන්න ඕන අපේ ගරු මේ රාජ්‍ය ඇමතිතුමා 2005 ඉඳලා බලේ හිටපු ආණ්ඩුවේ
කවුද හිටියේ
ඔබතුමා දන්නවනේ බල හිටිය කවුද කියලා 2005 ඉඳලා 2015 වෙනකම්
ගරු මුලාසන රුඬු මන්ත්‍රීතුමනි ජාතික විගණන පනත ගැන කතා කරද්දී මගෙනුත් අදහසක් සම්බන්ධ කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා ඇතෙම්ම ගරු මුලාසන රුඬු මන්ත්‍රීතුමනි ජාතික විගණන පනත යනු අපේ යහපාලන ආණ්ඩුවේ ඡන්ද පොරොන්දුවක්. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනතත් අපි යහපාලන ආණ්ඩුවේ ඡන්ද පොරොන්දුවක්. මේ පනත් පහුගිය යුගයේ හමස් පෙට්ටියේ දාලා හංගලා තිබුණු කාලයක් තිබුණා. මේ පනත් ගේන එක හොරුන්ට වංචාකාරීන්ට දූෂකයන්ට බොහොම බියගෙන දෙන සුළු පනත් වශයෙන් තමයි ඉතිහාසගත වෙලා තිබුණේ. ඔවුන්ට හිතුමතේ හොරකම් කරන්න ඔවුන්ට හිතුමතේ මුදල් පාස් කරගන්න ඒ මුදල් ඉතා අප්‍රසන්න විදියට වැරදි විදියට පාවිච්චි කරන්න මෙවැනි පනත් ලොකු බාධකයක් වෙලා තිබුණා. මං හිතනවා ඒකින්ද තමයි මං අහද්දිත් විශේෂ භාර අමාත්‍යවරයා කිව්වේ 2004 ඉඳන් ඔවුන්ගේ මේක ගේන්න උත්සාහ කළා නමුත් ඒක ගේන්න පුළුවන්කමක් තිබුණේ නැහැ කියලා. ගරු මන්ත්‍රීවරයෙක් ඇහුවා මෙතන මේ පනත ගෙනාවේ නැති තක්කඩින් කවුද කියලා. ඒත් ඒ තක්කඩින් කවුද කියන එකටත් එතුමා පෙරලා මගෙන් ප්‍රශ්න කරා මිසක් එතුමා අමාත්‍යවරයා විදියට එතුමා ඒ නම කිව්වේ නැහැ. ඒක හොඳ නැති වැඩක්. මොකද එතුමා බොහොම වගකීමෙන් බැඳලා ඉන්නවා තමුන්ගේ ඡන්දදායකයන්ට සහ විෂයභාර ඇමතිවරයා හැටියට කවුද ඇත්තෙන්ම මේ පනත නැවතුව තක්කඩින් කියන නමින් කියන්නේ එතුමා බැඳින්නවා කියලා මම හිතනවා. මං හිතනවා මේ කතා වාදි විවාදය අවසන් වෙන්න ඉස්සෙල්ලා එතුමා මේ නම් ටික හරියට කියයි කියලා. මුලාසන රුඬු මන්ත්‍රීතුමනි දැන් මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න පමා වුණාට අද මේ විගණන දෙපාර්තමේන්තුවේ ඒ නිලධාරින්ගේ කරන දේවල් අද කරන්න සිදු වෙලා තියෙන්නේ යම් යම් මාධ්‍ය හරහා. මාධ්‍ය වේදීන් තමයි මේවා කරන්නේ. මාධ්‍ය ආයතනය ලංකාවේ මාධ්‍ය ආයතනවට හිසනම ආචාර කරනවා ගරු කරනවා මෙවැනි දේවල් විගණන පනතින් විගණන දෙපාර්තමේන්තුවේ විය යුතු දේවල් ඔවුන් කරනවාට ළඟදිත් ඒක ජාත්‍යන්තර මාධ්‍ය හරහත් වුණා. මොකද නිව්යෝක් ටයිම්ස් කියන පුවත්පත හරහත් මේ රටේ මුදල් අවභාවිතා කරපු හැටි චීන ආක්‍රමණිකයන් විසින් අපේ පොදු දේපල අපේ රාජ්‍ය දේපල අවභාවිතා කරන්නට උදව් කරපු හැටි ඒ හරහා ලැබුණු මහා කොමිස් කන්දාරාවක් මහා පෞගේ ටිකේ කිව්වේ මහා දවල් මහා බැංකු මංකොල්ලේ කියලා දැන් කියන්න වෙන්නේ මහා දවල් නිව්යෝක් ටයිම්ස් හෙරි කරපු මහා ජාවාරම් ගැන තමයි දැන් කියවෙන්නේ. ඉතින් මම මේ විවාදයේ තුල මම දැක්ක ඉතාම වටිනාම අදහස ඉදිරිපත් කළේ ජනතා විමුක්ති පෙරමුණේ
අපේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා. එතුමා බොහොම පැහැදිලිව කිව්වා මේ පනත හරහා සිදුවන්නේ විගණකාධිපති සහ විගණාධි විගණනයේ ශක්තිමත් කිරීම. මේ පනතේ අරමුණ විගණන බලයත් අධිකරණ බලයත් එකට යා යුතුයි කියලා ඉරාන් ඇමතුමා සඳහන් කළා. ඒ වගේම ගරු සුනිල් හඳුන්නෙත්ති මහත්මයා මතක් කළා විගණකාධිපතිට කෙලින්ම පොලිසියට කතා කිරීමේ බලයක්. විගණකාධිපතිට කෙලින්ම පොලිසියට කතා කිරීමේ බලයක් කෙන්‍යාවේ තියෙනවා කියලා. කෙන්‍යාවේ තියෙන ඒ ෆැසිලිටි එක, ඒ බලය ලංකාවේ විගණකාධිපතිලා ලබා දුන්නා නම් අපිට මේ රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපල කැත විදිහට අවභාවිතා කරන ඒ හොරුන්ව නීති ඉදිරියට ගේන්න පුළුවන් තත්ත්වයක් තියෙන බව මම කියන්න ඕනේ මේ අවස්ථාවේදී. එතකොට දැන් අපි කතා කරද්දී පහුගිය ටිකේ මේ විගණන පනතේ තිබුණු දුර්වලකම් මොනවාද? පාලමක ප්‍රමිතිය, පාලමක් තැනීමේදී පාස් වෙන සල්ලි ගැන කතා කරනවා. ඒ පාස් වුණ මුදල වියදම් කරපු ආකාරය ගැන කතා වෙනවා. නමුත් කවදාවත් ඒ පාලම හදපු ප්‍රමිතිය ගැන, ඒකේ ක්වොලිටිය ගැන තාක්ෂණික විගණනයක් පහුගිය ටිකේ තිබුණේ නැහැ. හැමදාම තිබුණේ පෝස්ට් මෝර්ටම් එකක් එන්නේ, පශ්චාත් මරණ පරීක්ෂණයක් තමයි හැම විටම සිද්ධ වුණේ. පාලමේ මේ දේවල් අඩුයි මේ දේවල් අඩුයි කියලා පස්සේ කිව්වට ඒක ඉස්සල්ලා දැනගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. මං හිතන්නේ ඒ හින්දා විගණන පනතට තාක්ෂණික විගණනයක් අවශ්‍ය වෙලා තියෙනවා කියලා කියන්න ඕනේ. පහුගිය ටිකේ මේ මෙවැනි දේවල් හරියට බලාත්මක වෙලා මේ පනත් විජේදාස මැතිතුමා කිව්ව වගේ සම්මත වෙලා තිබුණා නම් අද ලංකාවට වුණු විශාල අගතියක්, විශාල අලාභ බේර ගන්නට තිබුණා. හොඳම උදාහරණයක් තමයි හම්බන්තොට වරායේ විගණනේ ඒ ඔඩිට් එක. හම්බන්තොට වරායට හදන්න ගිය වේදම ඩොලර් මිලියන 1320ක් කියලා ගණනය කරලා තිබුණා, විගණනය කරලා තිබුණා. ඒක අන්තිමට ඒකට ආපු ලන්සෝ මොකද්ද? චීන ආණ්ඩුවෙන් කියන්න බෑ, මේ කුප්‍රකට සමාගම් දුන්නු ලන්සුව තමයි ඩොලර් මිලියන 720ක්. එතකොට ඒ ඉතුරු මුදල, ඒ මිතුරු මුදල කොහාටද ගියේ, කාගේ සාක්කුවලටද ගියේ කියන එක අද විගණනය කරන්න, අද බාර දෙන්න සිද්ධ වෙනවා විගණන දෙපාර්තමේන්තුවට. එහෙම දුන්න නම් හරි වටිනවා. දැන් නොයෙකුත් ආරංචි නිව්යෝක් ටයිම්ස් හරහා ආරංචි වෙනවා. නිව්යෝක් ටයිම්ස් වල ඒ අන්තර්ජාතික ඔඩිටර් කවුද? එඩිටර්. ඔඩිටර් එක ඉල්ලලා තියෙනවා. එතුමා කියලා තියෙනවා මේ මුදල් ගිය ආකාරය ගැන. ඒ ගැන ලියලා තියෙනවා මරියා අබි හබීබ් කියන මාධ්‍යවේදිනිය. එතුමිය කියලා තියෙනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට මිලියන ඩොලර් මිලියන 7.6කුත්, ඇල්ලේ ගුණවශර ස්වාමින් වහන්සේට ඩොලර් 38,000කුත්, ඒ වගේම අද පත්තරවල අද මාධ්‍ය හරහා අද ආරංචි වෙලා තියෙනවා පුෂ්පා රාජපක්ෂ කියන බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමාගේ ආදරණීය බිරිඳගේ පුෂ්පා රාජපක්ෂ පදනමට 1,80,00,000, ඒ කියන්නේ රුපියල් මිලියන 18ක් වගේ මුදලක් ඒ චීන සමාගම් දාලා තියෙනවා. මම දන්නේ මොකද්ද හේතුව. පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ගිණුමට චීන්නු සල්ලි දාන එකේ තේරුම මොකද්ද? ඒක තේරුම ගැන අපි ඔඩිට් කරන්න ඕනේ. ඉතින් මම අද ගාමිණී විජේසිංහ කියන මේ විගණකාධිපතිතුමාත් එක්කත් කතා කරද්දී එතුමා පැවසූ දේ තමයි පාර්ලිමේන්තුවෙන් බලය දෙනවා නම්, මේ නීති හදන මේ උත්තරීතර සභාවෙන් බලය දෙනවා නම් ඕනම දෙයකට, ඕනම දෙයක් ඔඩිට් කරන්න ඒ අය බැඳී ඉන්නවා කියන එක. ඉතින් මම හිතන්නේ අපේ ආණ්ඩුවට මොනතරම් දොස් කිව්වත්, මොනතරම් විවේචනය කළත්, ඒ විවේචනය කරන අයට ඕනතරම් කල් තිබුණා, ඇතිපදම් කාලය තිබුණා මෙවැනි පනත් ගේන්න, තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත ජාතික මේවා ගේන්න කල් තිබුණත් ඒවා නොගෙන දැන් මේවා විවේචනය කරනවා කියලා ඉන්නවට වඩා හොඳයි. මේවා ඒ කාලේ ගෙනාවා නම් මේ රටේ විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගන්නට අවස්ථාව තිබුණායි කියලා මම හිතනවා. අද මේ මහා දවල්, මෙහෙමනේ මංකොල්ල ගැන කියන්නේ, මේ මහා දවල් වුණ මංකොල්ලයක් ගැන දැන් එක දිගටම මාධ්‍ය හරහා කතා වෙනවා. මෙවැනි දේවල් වෙන්නේ ඇයි? මා මේ අවස්ථාවේදී අපේ විගණකාධිපතිතුමාට යෝජනා කරනවා, පාර්ලිමේන්තුවටත් යෝජනා කරනවා. මං හිතන විදිහට මේ මං ගේන්න යන යෝජනාවට බොහෝ දෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඒක බොහොම මට විවේචනයට තුඩු දෙන දෙයක් වෙන්න පුළුවන්. නමුත් මං බොහොම ආදරෙන් අවංකව ඉල්ලා හිටිනවා මේ යෝජනාව. පක්ෂවල අරමුදල් වලට, පක්ෂවල අරමුදල් වලට විකරණයක් නැත්තේ ඇයි? පක්ෂවල අරමුදල් වල තමයි ලෝකේ තියෙන ලොකුම වංචා සිද්ධ වෙන්නේ. මේ මම හැම පක්ෂයක් ගැනම තමයි කියන්නේ මේ කතාව. පක්ෂවල අරමුදල් කාගෙන්ද ලැබෙන්නේ, කොහොමද වියදම් වෙන්නේ කියන ඒවා ගැන කිසිම ඔඩිට් එකක් නැහැ. නමුත් යුරෝපය වගේ රටක, ඇමරිකාව වගේ රටක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ කැම්පේන් එක බලමු, එක්කෝ බරක් ඔබාමාගේ මැතිවරණ, ඒ කියන්නේ මේ ඉලෙක්ෂන් කැම්පේන් එක බැලුවත්, ඔවුන් තමුන්ට ලැබුණු හැම ඩොලර් එකක්ම විගණනයට ලක් කරනවා. ඒ විගණන වාර්තාව ඡන්දදායකයන්ට ලබා දෙනවා, රටවැසියාට ලබා දෙන්න ඔවුන්ගේ වෙබ්සයිට් වල, ෆේස්බුක් එකේ ඒවා හෙළිදරව් කරනවා. නමුත් මන් දන්න විදිහට ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් තමුන්ගේ මැතිවරණ අරමුදල්, පක්ෂ අරමුදල් කොහෙන්ද ලැබෙන්නේ, කොහොමද වියදම් කරන්නේ කියන එක මේවනතුරු මං හිතන්නේ හෙළිදරව් කරලා නැහැ. ඒ හෙළිදරව් කෙරුවා නම් අනිවාර්යයෙන්ම නිව්යෝක් ටයිම්ස් කියන පුවත්පතේ ඒ මරියා අල් අබි හබීබ් කියන මාධ්‍යවේදිනේ කියපු දේවත් දේ 100%ක් ඇත්ත බවත්, ඒ පත්තරේ ජාත්‍යන්තර කතෘ මයිකල් මහත්තයා කියපු කතාවත් ඇත්ත බවත් අනිවාර්යෙන් හෙළි වෙනවා. ඒ වගේ ඔඩිට් එකක් පක්ෂ අරමුදල් වලට ගෙනාවා නම්. අද මගේ මිත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මම දැක්ක පුද්ගලිකව, නමුත් මැතිවරණයට වියදම් කරන්න දීලා තියෙන කියලා කියන්නේ පක්ෂයට එවලා තියෙනවා කියලා. ඒකනේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියන්නේ මේක පක්ෂිනුත් මේ නීතිඥයෝ වෙනවා කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියනවා මේ චෝදනාවට එතුමා හරියට විෂයට උත්තර දෙන්නේ නැහැ. ඒ කියන්නේ චෝදනාවට උත්තර දෙන්නේ නැතුව කොහෙද යන්නේ, මල්ලේ පොල් වගේ වෙන වෙන අන්තවලට, වෙන වෙන සීමාවලට යනවා. එතුමා කියනවා මම ඇමරිකාවෙන් ඡන්දේ ඉල්ලන්නේ නැති නිසා මේකට උත්තරයක් දිය යුතුව නැත කියලා එතුමා කියනවා. එතකොට එතුමා කියනවා මම ඇමරිකන් පුරවැසියෙකුත් නොවන හින්දා මේකට උත්තර දිය යුතුව නැත කියලා කියනවා. ඒ එවැනි දේවල් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ අවස්ථාවේ මගේ ස්තුතිය මම පිරිනමනවා අපේ දිවුරුම් පෙස්සමේ පියා කියන අනවර්ථ නාමයෙන් හඳුන්වන අපේ උදේ ගම්මන්පිල මහත්මයාට මගේ විශේෂ ගෞරවය, ස්තුතිය පුරුදු කරනවා. එතුමා තමයි දිවුරුම් පෙස්සම් කියන සංස්කෘතිය ලංකාවේ දේශපාලනයට ගෙනාවේ. ඇත්තම ඉතාම හොඳ සංස්කෘතියක්. මොකද නඩු අහන්න ලොකු කාලයක් යනවා. නඩු අහද්ද ඒ නඩු නිමිත්තටම නීතිඥයන් විසින් සහ අධිකරණ නීතිය විසින් හොඳ උපහැරණයක් හදලා තියෙනවා තමුන්ගේ වාසියට. ඒ තමයි නීතියෙන් ඔප්පු වන තුරු චූදිතයා හොඳ පුද්ගලයෙක් කියලා. නීතියෙන් ඔප්පු වන තුරු ඔහු අධිකරණයෙන් ඔප්පු වන තුරු චූදිතයා නිර්දෝෂී පුද්ගලයෙක්. ඒ කියන්නේ ඕනම හොරෙක් බින් ලාඩන් වෙන්න පුළුවන්, නැත්තම් මේ අපි හිතමු වීරප්පන් වෙන්න පුළුවන්, ඉඩියමින් ප්‍රභාකර ඕනම කෙනෙක්. දැන් මම පහුගිය ටිකේ මාධ්‍ය හරහා දැක්කා, මාධ්‍ය හරහා දැක්කා ප්‍රභාකරන්ට විරුද්ධව කිසිම තැනක නඩුවක් වැටිලා නැති හින්දා, නඩු නිපිත්තක් නැති හින්දා ඔහු නිර්දෝෂ පුද්ගලෙක් කියලා කියනවා. එහින්දා මම හිතන්නේ එවැනි දෙයකින් බේරෙන්න මේ උදේ ගම්මන්පිල මහත්මයා ගෙනාපු දේශපාලන සංස්කෘතිය ඉතාම කාලෝචිතයි.
මන්ත්‍රීතුමා වතුන දෙකක් වෙන කෙටි කාලයක් තියෙන්නේ.
කීය තියෙන්නේ?
2 minutes මු.
මට මේ තව හම්ුණා.
ඒ ඔක්කොමත් එක්ක මගේ මිනිත්තු තුනත් එක්ක.
දැන් විනාඩි 5ක් හම්ුණා අපේ මේ
මන්ත්‍රීතුමා කතා කරන්න ඔබතුමාගේ කාලය යනවා.
මම නැවත නැවත කියනවා මේ දිවුරු පෙස්සම් සංස්කෘතිය ගෙනාපු ගම්මන්පිල මහත්මයාට ස්තුති. ඒ හින්දා මං මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට කියනවා ඒ කිසිම වටේ යන්නේ නැතුව ඔබතුමා කරුණා කළ දෙයියන් එනාමිට දියුරු පෙස්සමක් දෙන්න චීන ආණ්ඩුවෙන් මේ වගේ කොමිස් මුදලක් ගත්තේ නෑ කියලා. මම කැමති නෑ එතුමා කවදාවත් බෙල්ල කපා ගන්නවට. අපේ රටේ ජනප්‍රියම නායකයෙක්, එතුමා රටට විශාල සේවයක් කරපු පුද්ගලෙක්, අපේ බෞද්ධ ධර්මය අනුවත් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන ප්‍රතිපාදන අනුවත් ඒ නීති රීති අනුවත් එහෙම ප්‍රසිද්ධියේ පිහියක් අරගෙන බෙල්ල කපා ගන්නට බෑ. ඒ එවැනි බෙලි කපා ගන්න සංස්කෘතිය තියෙන්නේ ශරියා නීතිය තියෙන මැද පෙරදිග එවැනි මේ රටවල් වලයි. ඒ හින්දා මම නැවත නැවතත් ඉල්ලා හිටිනවා මේ කියන චෝදනා, මේ කියන දේවල් වලට දිවුරුම් පෙස්සමක් හරහා ඕනම කෙනෙක්ට පුළුවන් අර නඩු තීන්දුවකින් අධිකරණ තීන්දුවකින් තීන්දුවක් එන්න ඉස්සෙල්ලා තමුන් ජනතාව ඉස්සර අපිට නිදොස් කොට නිදහස් වෙන්න දිවුරුම් පෙස්සමක් හරහා දෙන්න. මොකද ඒ දිවුරු පෙස්සම හරහා සාම විනිසුරු කෙනෙක් අස්සම් කළා ඒක දුන්නම අවුරුදු දෙකක් හිර යන්න පුළුවන් බොරුවක් කිව්වොත්. ඉතින් මම හිතනවා ඉදිරියේදී මේ විගණන පනත ගැන තවත් නැවතත් කතා කරද්දී මම හිතන්නේ මේ රාජ්‍ය සේවකයන්ට පහුගිය ටිකේ සිල් රැදි වංචාව හරහත් කෝටි 60ක් අහිමි වුණා ලංකාවේ ජනතාවට. මෙවැනි දේවල් දේශපාලඥයන්ගේ කීම අහන්න සිද්ධුනේ රාජ්‍ය සේවකයන්ට. මේ දේශපාලඥයන්ට නතු වෙන්න වෙලා තිබුණේ, ඒ අයට බලයක් තිබුණේ නැති හින්දා ඒ අය තනිකරම වහල්ලු වගේ මේ දේවල් කරලා අද හිරගත වෙලා තියෙනවා. අප පිට ඉන්න තත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් නැවත නැවතත් මම කියන්නේ මේ විගණන පනත ඉතාම කාලෝචිත පනතක්, ඒ ඉතාම හොඳ දෙයක්. ඒ හින්දා සියලු දෙනාගේ ආශිර්වාදය ශක්තිය මේ දේට ලැබිය යුතුයි. ඒ වගේම මම නැවත නැවතත් අවධාරණය කරනවා කෙන්‍යාවේ තියෙන ඒ සංස්කෘතිය විගණකාධිපතිට මහා වංචනිකයෙක් මහා හොරකමක් අහු වුණ තැන FCID, CID, බ්‍රයිබරි කමිෂන්, ෆයිනෑන්ෂල් ඉන්වෙස්ටිගේෂන් යුනිට් වැනි දේවල්ට කතා කරන්නත් පෙර ඔහුට බලයක් ලැබෙනවා නම් කෙලින්ම පොලිස්පතිට සහ පොලිසියට කතා කරලා මේ දේවල් වලට
කාලය
ඒකට නැවත වතාවක් අපි සුනිල් හඳුන්නේති මැතිතුමාට ඉස්සුවද වෙනවා. කෙන්‍යාවේ තියෙන සංස්කෘතිය මේ ලංකාවේ විගණන දෙපාර්තමේන්තුවට වගේම විගණකාධිපතිතුමාට ලබා දීලා ඒ සංස්කෘතිය ලංකාවෙත් දියත් කරන්න කියලා යෝජනා කරමින් කරු විජේදාස රාජපක්ෂ මැතිතුමාට නැවත නැවතත් කියනවා 2004 සිට මේ පනත් ගේනට හදද්දී ඔහුට ඔහුගේ කකුලෙන් ඇද්ද ඔහුට විරුද්ධ වුණ ඒ දේශපාලඥයන්ගේ නම් එතුමා යන්න ඉස්සෙල්ලා අනාවරණය කරાવીයි කියලා බලාපොරොත්තු වෙන්නේ. මගේ කතාව නවත්වනවා. බොහොම ස්තුතියි.